වාචක පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිර මැතිතුමා මුදල්ලා ජනමාධ්‍ය මැතිතුමාගෙන්
මම අහනවා
අයන් එක ශ්‍රී ලංකා රේගුව 2011 සැප්තැම්බර් 8 වෙනි දින නව කාර්යාලයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. දෙක නව ස්ථානයට ඒමට පෙර අවසාන වශයෙන් බිල්පත් ගෙවා ඇත්තේ 2011 වර්ෂයේ වන අතර එම විස්තර ඇමුණුම් එකෙහි දන්වා ඇත. ඒක සභාගත කරන්න. 3/2011 වර්ෂයේම බිල්පත්වල සාමාන්‍යකරණය කරන ලද වටිනාකම ඇමුණුම් එකෙහි අවසාන පිළේ දක්වා ඇත. 4 නව කාර්යාලීය සංකීර්ණයට පැමිණ දින සිට දුරකථන විදුලි හා ජල බිල්පත්වල වටිනාකම් ඇමුණුම් දෙකෙහි දක්වා ඇත. ඒකත් සභාගත කරන්නම්. ඉහත 5 ඉහත අංක 4 සඳහා බිල්පත් සාමාන්‍යකරණය කළ වටිනාකම ඇමුණුම් දෙකෙහි එක් එක් වර්ෂයේ අවසාන පිළිය දක්වා ඇත. ආයන්න 1 ඔව් ආයන්න 2 අදාළ නොවේ. ආයන්න 3 අදාළ නොවේ. ආයන්න 1 ඔව් ආයන්න 2 ජල බිල්පත් පාලනය සවිකර ඇති සියලුම කරාම ස්වංක්‍රීයව ක්‍රියාත්මක වන බැවින් ජලයේ අපතේ යාමක් සිදු නොවේ. එමෙන්ම වැසි ජලය එකතු කර වැසිකිලි පද්ධතිය සඳහා යොදා ගනු ලබයි. දුරකථන බිල්පත් පාලනය දුරකථන භාවිතා කිරීමට හිමිකම් ඇති නිලධාරීන්ට පමණක් ඍජු දුරකථන සම්මන්ත්‍රණ ලබා දී ඇත. අනෙකුත් නිලධාරීන්ට අභ්‍යන්තර දුරකථන පද්ධතියක් මගින් අංශ අතර ඇමතුම් ලබා ගැනීමට පහසුකම් ලබා දීම සිදු කර ඇත. විදුලි බිල්පත් පාලනය මධ්‍යගත වායු සමීකරණයේ පද්ධතිය සකස් කර ඇත්තේ සෙන්ටිග්‍රේඩ් අංශක 24ක් යටතේ පවත්වාගෙන යාම සඳහාය. එහෙත් විදුලි බිල්පත් පාලනය කිරීම සඳහා වායු සමීකරණ පද්ධතිය සෙන්ටිග්‍රේඩ් අංශක 25 යටතේ භාවිත කරනු ලබයි. මෙම දෙපාර්තමේන්තුව පැය 24ක් පුරාම සේවයේ යෙදෙන කාර්යාලයක් බැවින් එක් එක් අංශ සේවය නිමවන කලට පැය භාගයකට පෙර වායු සමීකරණ යන්ත්‍රණය ස්වංක්‍රීයව නතර කරන ආකාරයට සකස් කර ඇත. ආයන්න පැනනු නගී.
ගරු ඇමතුමාට මම ස්තුතිවන්ත වෙනවා මට සවිස්තරාත්මක පිළිතුරක් ලබා දීම පිළිබඳව. මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි දැන් මේ රේගු නව ගොඩනැගිල්ල දැවැන්ත ප්‍රමාණය ගොඩනැගිල්ල. මෙවැනි ගොඩනැගිලි ගණනාවක් තියෙනවා. ඒ නිසා මුදල් අමාත්‍යාංශයට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නට බැරිද? දාර විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවත් අතර ඉන්නවා. එතුමන්ලා ලොකුම නාව තියෙනවා මේ පාර්ලිමේන්තුවෙත් මේ මේ සූර්ය බල වැඩපිළිවෙල එකතු කරගන්න. ඒ වගේ ඔබතුමාලගේ මේ වැඩපිළිවෙල තුළ සූර්ය බල පද්ධතිය සවි කරගත්තොත් මෙවැනි ආයතනවල මේ බිල්පත් ඉතුරු කරගැනීමේ විශාල ක්‍රමවේදයකට යන්න පුළුවන්. ඉතින් ඔබතුමාලගේ මේ අමාත්‍යංශයට තියෙන මේ රේගු වැනි ආයතන වලින් පටන් අරගෙන අනිත් ආයතන වලටත් ඒ සඳහා යම්කිසි ක්‍රමවේදයක් හදන්න පුළුවන් නම් මේ තුලින් යම්කිසි මට්ටමක සහනයක් සහ දිගු කාලීන මුදල් ඉතුරුවක් රටට කරගන්න පුළුවන් නේද?
ඔව් සඳහන් කළා වගේ ගොඩනැගිලි ගණනාවක්ම තිබුණා. ඒ බ්‍රිස්ල් ගොඩනැගිලි තිබුණා, ටයිම්ස් ගොඩනැගිලි තිබුණා, රේගුව වෙන වෙන තැන්වල තිබුණා. ඒක ඔක්කොම එකතු කරලා තමයි මේ අලුත් ගොඩනැගිල්ලට ගෙනල්ලා තියෙන්නේ. පිළිගන්නවා මේක පැය 24ක් ක්‍රියාත්මක වීම නිසා අලුත් පහසුකම් දීලා තියෙන නිසා මේකේ විදුලි බිල ඉහළට ගිහිල්ලා තියෙනවා. අපි ඒ යෝජනාව පිළි අරගෙන මුදල් අමාත්‍යාංශයේ ක්‍රියා කරන්න වෑයම් කරන්නම්. රජය හරහම ක්‍රියා කරන එක ඇවිල්ලා ඒක මං හිතන්නේ කැබිනට්ටුවට තියෙන තීරණයක්.
හොඳයි.
ඔබතුමා මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය දැන් ඔබතුමා සඳහන් කරන විදිහට තැන් කීප එක තිබුණු එක මෙතෙන්ට එනවත් එක්කම වියදම වැඩි වුණා. විදුලි බිල වැඩි වුණා. දැන් එතකොට විදුලි බිල වැඩි වෙන එක තරමක් දුරට හරි සමනය කරන්න පුළුවන් දේ තමයි ආදායම් වැඩි කර ගැනීම. එතකොට රේගුවේ ආදායම් වැඩි කර ගැනීම ගැන කතා කරද්දී නිතරම එන චෝදනාවක් තමයි අපි වරායයට ගුවන්තොටුපළට ගෙන්නන එක්ස් කිරණ යන්ත්‍ර හැමතිස්සම අලුත් වෙන යන්ත්‍ර ගෙන්නන්න පුළුවන්කම තියදී අපි ගෙනෙන්නේ ඊට වඩා බොහොම පරණ යන්ත්‍ර. සමහරවිට කාබන් කෝලයක් තියලා ඒකේ කිරණ ගමන් කිරීම නවත්තනවා. එක්කෝ සපත්තු ඇතුළේ තියෙනවායි කියලා කියනවා. ඇතුළේ ඇත්තටම තියෙන්නේ ටයිල්. එහෙම නැත්නම් ඔය මේ 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 වැසිකිලි මේ මේ කියන්නේ සුකෝබෝගි වැසිකිලි කට්ටල මොකද ස්කෑනින් මැෂින් වැඩ කරන්නේ නැති හින්දා ඒක හරියට හොයන්න බෑ. ඉතින් මෙවැනි තත්ත්වයන් වෙන්නේ වඩා විධිමත් මේ විකිරණ පද්ධතියක් සහිත මේ ස්කෑනින් මැෂින් සිස්ටම් එකක් හයි කරන්න පුළුවන් නම් ක්‍රමවේදයක් යොදන්න පුළුවන් නම් ඇත්තටම ඒකට කරන වියදම කොපමණ වැඩි වුණත් ඒක දිගු කාලිනව බලනකොට ආයෝජනයක්. ඒතකොට මේ විදුලි බිල් වැඩිවීම මේවත් යම් මට්ටමකට සමනය කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇයි මේ කටයුත්ත දිගින් දිගටම මුදල් අමාත්‍යාංශය ප්‍රමාද කරන්නේ?
පළවෙනිම කියන්න කැමතියි මේ චෝදනා තිබුණ පළියට හැමතිස්සෙම හැම චෝදනාවක් සත්‍යද අසත්‍යද කියලා කියන්න අමාරුයි. මොකද ඒක ගැන හොයලා බලන්න ඕනේ. ඉතින් මම පිළිගන්නවා ක්‍රම හා විදි තියෙන්න ඕනේ කියලා. එතකොට ආරක්ෂාවයි කාර්යක්ෂමතාවයේ අතරෙත් සමතුලනය කරගන්න අවශ්‍යයි. උදාහරණයක් ඇටියට එනවනම් එයාපෝර්ට් එක හරහා එතකොට ග්‍රීන් චැනල් එකක් තියෙනවා, රෙඩ් චැනල් එකක් තියෙනවා. තේරෙනව නේද? ඒ වගේම වරායේ දැන් ග්‍රීන් චැනල් එකකුයි රෙඩ් චැනල් එකක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රීන් චැනල් එකකුත් එන්න පුළුවන්. ඒ කියන්නේ හැමතිස්සෙම බඩු රට ගෙනවනා ඒ සමාගම් හඳුනගෙන තියෙනවා නම් ඒක කාර්යක්ෂම කරන්න ග්‍රීන් චැනල් එක කැරලා තියෙනවා. ඒ වගේම රතු චැනල් එකකුත් තියෙනවා. එතකොට මම පිළිගන්නවා තව තව දියුණු කරන්න දේවල් තියෙනවා කියලා. නමුත් රේගුවේ මෑතකදී යම්කිසි දියුණු කිරීම වෙලා තියෙනවා. අපි දන්නවා පාර්ලිමේන්තුවේ ගිණුම් කාර්ක සභාව අනුකමිටුවක් ගිය අවුරුද්දේ පත් කළා. ඒ අනුකමිටුවේ වාර්තාවක් සභාගත කළා. ඒකෙන් බැලුවේ තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා මේ තියෙන ආදායම ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න කියලා. ඒක දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. බැංකු පද්ධතියම ඍජුවම දැන් රේගුවට සම්බන්ධයි. දැන් මාසයක් උඩදී ඉඳලා. ඉතින් ඔබතුමා කියපේක මම ස්කෑනර් ගැන ඇත්තටම දන්නේ නැහැ. අපි හොයලා බලන්නම් ඒක කාර්යක්ෂම නැත්තම් ඒවට ආයෝජනය කරලා නවීන යන්ත්‍ර ගන්න.
හොඳයි බොහොම තුටි. ඊළඟට ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා, ගරු අග්‍රමැතිතුමා, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශ.
මම ආනෝ ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි සතියක් කල් ඉල්ලනවා.
ගරු තමින්ද විජේසිරි මැතිතුමා, පළගරු පළාත් සභා
පළාත් කථානායකතුමනි අවුරුදු දෙකමාරක් තිස්සේ ඌව පළාත් සභාව ගැන අහනවා. අදට ඉදලා තියෙන ප්‍රශ්නෙත් අසා සිටිනවා.
ආ එක සතිපොල 11යි. ආ දෙක අමනුම එකේ සඳහන් වෙනවා කියලා තියෙනවා. ඒක කියවන්න වෙයිද? දිග විස්තරයක් තියෙනවා මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා ඒක දිග විස්තරයක් තියෙනවා. මොකද කියන්නේ?
සභාගත කරනවා. සභාගත කරනවා.
සභාගත කරනවා. හරි. ආ 3 ඒකත් ඒ වගේම අමනුම එකේ සඳහන් වෙනවා. ආ 4ත් අමනුමේ තියෙනවා. සභාගත කරොත් පැහැදිලි කරගන්න ලේසි වෙයි මං හිතන්නේ. අතුරු ප්‍රශ්න තියෙනවා නම් මං ඇමතුමාට යොමු කරන්න.
දිනයක් දෙයිද ගරු ඇමතුමා? ඈ අතුරු ප්‍රශ්න අහන්න දිනයක් ගරු කථානායකතුමනි.
නෑ දැන් දැන් ඔබතුමාට දැන් අහන්න පුළුවන්.
ඔබතුමා දැන් යොමු කරන්න. අපි ඒක එහෙම යවනවා ඔබතුමාට.
පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. මොකද අපේ කාලේ හුඟක් ඉක්මලා ගිහිල්ලා තියෙනවා. ආණ්ඩ අතුරු ප්‍රශ්න තියෙනවා.
ගරු කථානායකතුමනි මම ඇමතුමා අයියා නම් කිව්වා එන්නේ වෙන්නේ නැහැ කියලා. නමුත් අතුරු ප්‍රශ්න අහන්න උත්සාහ දරන්නේ නැහැ. ඔබතුමා දන්නවා මම අවුරුදු එකමාරක් තිස්සේ අපි අර යහපාල ආණ්ඩුව ගොඩනග මන්ත්‍රීවරු හැටියට පසුපෙළේ අපි මේ ප්‍රශ්න අහනවා ගරු කථානායක. නමුත් සමහර වෙලාවට වෙන වෙන චෝදනා තමයි එල්ල වෙන්නේ අපිට. අපි මේ චෝදනා වලට ඒත විවුර්තව ආරාධනා කරනවා මේ අර පාළු ගෙදර පලම් බිඳන නැතුන් ඒ පුද්ගලයන්ට එන්න විවුර්තව යම් යම් මාධ්‍යයට ඇවිල්ලා කතා කරන්න පුළුවන් කියන කාරණේ සඳහන් කරමින් අතුරු ප්‍රශ්න අහන්නේ නැහැ ගරු කථානායකතුමනි. එමුතුවා නැති නිසා
හොඳයි බොහොම තුතී. ගරු පද්ම උදේචාන්ත ගුණසේකර මැතිතුමා, ගරු විජයබාල පුණජනීය බලශක්තිය මැතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු විජයබාල පුණජනීය මැතිතුමා, ගරු අජිත් පෙර මැතිතුමා,
ගරු කථානායකතුමනි පළවෙනි ප්‍රශ්නයට පිළිතුර මීට අදාළ වාර්තා ලංකා විදුලි බල මණ්ඩලය සතුව නොමැත. ඒ කියන්නේ 1983 යුද්ධ කාලේ 2000 අයන රෝමන් 2 2015 වර්ෂයේ නොවැම්බර් මාස සිට ක්‍රියාත්මක කරන ලද රටම එළියයි අඳුර දුරලයි ජාතික විදුලි සත්කාරය නයෝජනා ක්‍රමය යටතේ 2016 වසර තුලදී විදුලි සම්බන්ධතා ලබා දුන් නිවාස ඒකක 2501යි ද ඇතුළුව 2016/1 සිට 2017/5/31 දක්වා නිවාස 6637ක් සඳහා නව සබඳතා ලබා දීලා තියෙනවා. ඒ අනුව 2017/5/31 දිනට විදුලි සබඳතා 30087ක් අපි සපයලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. 84 සිට 2009 දක්වා විස්තර අහලා තියෙනවා. අපි සතුව නැහැ. මොකද මුලතිව් දිස්ත්‍රික්කය ගැන අහන්නේ යුද්ධෙන් සම්පූර්ණයෙන්ම බැටකාපු ප්‍රදේශයක්. 2009 දී යුද තත්ත්වයේ නිමවීමෙන් පසු තත්ත්වය විමසනවා. 2009/1 සිට 2009/12/31 දක්වා සබත 8යි, ගෙව නිවාස 8යි, 2010 වසරේ හරසි අනූපහයි නිවාස වශයෙන් පන්සිය තුනයි. දෙදා සිකොළහා සම්පූර් නිවාස ගරණ අවුරුද්ධ දුන්න එදදා එකසිය දාහතක් තර සම්පූර්ණ ගාන එදදා සයිසේ විස්සයි. දෙදස් දොළහා එකයි එක සිට දෙදස් දුළහයි දොළහයි තිස්ස එක දක්වා අලුතෙන් දුන්න එදදාසමසය පනස් දෙකක් එකතුව තුන්දස් පන්සී හැත දෙකයි. දෙදස් දහතුන වසර තුළ අලුතෙන් දුන්න හයදා සයිසි හැටතුනක් එකතුව දහදස් දෙසය තිස් පහයි. දෙදස් දාහතර අලුතෙන් දුන්න එදස් තුන්දස් එකසි හැට පහක් එකතුව දහතුන්දස් තුන්සිය අනුවටයි. දෙදස් පහළව වසර තුළ දුන්න දහදාස් පනස් දෙකක් ඉවරයි සම්පූර්ණම කියලරයි. එකන අපි බලට පත්වනට පස්සේ දහදස් පනස් දෙකක් දුන්න ගරුමන්තුමා ඒ අනුව විසිතුන්දා සාරසය පණහයි එකතුව. අවසාන ප්‍රශ්නයට පිළිතුර දෙදස් නමේ වර්ෂය සිට දෙදස් පහළොව වර්ෂය සක්වා විදුර සැපීම සඳහා අපි ආයෝජනය කරපු මුදල දෙදස් නමේ නැත දෙදස් දහය මිලියන දාහතරයි දසම හතයි. දෙදස් එකොල්හ නැත දෙදස් දොළහ නැත දෙදස් දහතුර නැත. දෙදස් දාහතර මිලියන දහයයි දසම හතර යටයි. දෙදස් පහළව මිලියන එකලසම හයයි හය. ඒ අනුව අන්තිම ප්‍රශ්නය අදල් නොවේ.
ගරු කථානායකතුමනි මට අහන්න තියෙන අතුරු ප්‍රශ්න දෙකෙන් ඔබතුමාට පුළුවන් වෙයි දන්නෙත් නැහැ මං හිතන්නේ මේ අහන ප්‍රශ්නය. මම මීට කලිනුත් මේක සම්බන්ධව විමසීමක් කළා. ඔබතුමා පාර්ලිමේන්තුවේ හිටියාද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් ඒ වෙලාවේ දිරිබල අමාත්‍යාංශයක යොමු කරනවා කියලා තමයි උත්තරේ පැහැදිලි කරේ. පසුගියදා මාධ්‍යවලින් ප්‍රසිද්ධ වුණා ඔබතුමාගේ අමාත්‍යාංශයට අදාළව සතියන්ත පුවත්පතක ගල්ලඟුරු බලාගාරය යට ටෙන්ඩරයට අණ්ඩරයක් කියලා. ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්ද ඒ කෙලවර පිටිය බලාගාරය සම්බන්ධව ටෙන්ඩර් පටිපාටයකින් තොරව ගියයි කියලා සිදුවෙන ඒ මාධ්‍යවලින් පළවුණු පුවත්පත පිළිබඳව කිසියම් පරීක්ෂණයක් දැන් සිදුවෙලා තියෙනවද? එසේ ටෙන්ඩර් විධිමත් ටෙන්ඩර් පටිපාටයකින් තොරව කිසියම් විදියක මේ කියන විදිහට අතයට මැදිහත්වීමක් වෙලා තියෙනවද කියන එක සම්බන්ධ පරීක්ෂණයක් තමුණාසල කරාද?
ගරු මන්ත්‍රීට මම මේක ප්‍රශ්නෙට අදාළ ප්‍රශ්න නෙමෙයි මම
පිළිතුරු දෙන්නම්. දැන් කෙරවල මතනේ ඔබතුමාට වැරදීමක් තියෙනවා. කෙලවර පිටියේ ඉදිකරන බලාගාරය ද්‍රවීකృత වායු, ඒ කියන්නේ LNG බලාගාරය. ගල්ලඟුරු බලාගාරයක් අලුතෙන් මේ මොහොතේ ඉදි වෙන්නේ නැහැ. මම උත්තර දෙන්න. එතකොට කෙලවර පිටියේ තියෙන මෙගවට් 300ක ධාරිතාවෙන් යුතු බලාගාරය සම්පූර්ණයෙන්ම විනිවිද භාවයෙන් යුතු ජාත්‍යන්තර කෙරවල පිටි හොඳයි. කෙරවල පිටිය සඳහා වූ ඒ බලාගාරය මෙගවට් 300ක් බලන්නක ඒක තියෙන මේ වචනෙටත් අකුරටත් නේද නේ ආ හොඳයි වචර උනන්දුද? එතකොට ද්‍රවීකృత වායු බලාගාරයක් ධාරිතාව මෙගවට් 300යි සම්පූර්ණයෙන්ම විනිවිද භාවයෙන් යුතු ටෙන්ඩර් කැඳවීමක් කළා. ඒ ටෙන්ඩර් කැඳවීම අනුව අයදුම්කරුවන් සමාගම් 8ක් ටෙන්ඩර් ඉදිරිපත් කරලා තියෙනවා. ඉන්පසුව එහි තාක්ෂණික කමිටුව, ඒ කියන්නේ තාක්ෂණික අගයීම් කමිටුව TEC විසින් ඔවුන්ගේ වාර්තාව ටෙන්ඩර් කමිටුව ඉදිරිපත් කරලා තියෙනවා. ටෙන්ඩර් කමිටුව විසින් එම ඔවුන් සතු වගකීම් ඉටු කරමින් තියෙනවා. පුවත්පත්වල වාර්තා පළවීමෙන් පසුව ගරු අමාත්‍ය සිඹලාපිටිය මැතිතුමා මේ පිළිබඳව සොයලා බැලුවා. තාමත් ඒ පුවත්පත්වල පළ වුණේ ටෙන්ඩර් කමිටුවේ වගකීම් නිසි ලෙස ඉටු වෙන්නේ නැහැ කියලා චෝදනාවක්. තාමත් ටෙන්ඩර් කමිටුවේ තීරණය දැනුම් දීලා නැහැ. එතකොට මේවට කිසිම, ඒ කියන්නේ අමාත්‍යතුමාටවත් වෙන කිසිවෙකුට මේ ටෙන්ඩර් ක්‍රියාවලිය, මේක විශාල ටෙන්ඩරයක්, මේ අතරමැද මැදිහත්වීමේ හැකියාවක් නැහැ. ඒ සියලුම දෙනා එක්ක විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්, එහෙම නැත්නම් අමාත්‍යංශ ලේකම් මට්ටමේ ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන්, කිසිම දේශපාලනඥයෙක් මේ කමිටුවේ නැහැ. ඉතින් අපිට දැනට තිබෙන තත්ත්වය අනුව මේ ක්‍රියාවලිය නීත්‍යානුකූලව සිද්ධ වෙනවා. නමුත් ඒ ඇගයීම් කටයුතුවල වරදක් වී තිබේ නම් ටෙන්ඩර් කමිටුවේ තීරණයෙන් පසුව ටෙන්ඩර් අභියාචනා කමිටුවට අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉන්පසුව කැබිනට් මණ්ඩල ඉදිරිපත් කරන්න තියෙනවා. ඒ වගේම අධිකරණයේ සහන පතන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ හැම ටෙන්ඩර් කරුවෙකුටම ඒ අයිතිවාසිකම් තිබෙනවා. අපි තාමත් තීරණය දන්නේ නැති නිසා ඊට වඩා යමක් කීමට පුළුවන් කමක් නැහැ.
මගේ අතුරු දෙවෙනි ප්‍රශ්නය ඔබතුමා සඳහන් කරපු කාරණාව අනුව ඒ මාධ්‍ය පළවුණු පුවත්පත පුවත පිළිබඳව නිවැරදි කිරීමක් මේ වෙනකොටත් මේ වෙනතුරුත් රජයේ පැත්තෙන් අරගෙන තිබෙනවද නිවැරදි කිරීමක්?
ඒ මාධ්‍ය මගින් යම් කරුණක් වාර්තා වුණාට පස්සේ වගකිව යුතු අමාත්‍යංශයක් හැටියට විශේෂභාර ඇමතිවරයා ඒ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව අභ්‍යන්තර කරුණු අපිට අයිතියක් නැහැ කියන්නෙත් නැහැ කියන හොඳත් නැහැ. ඒ වාර්තාවක් ඇඳවල බැලුවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපි ඒ අනුව තේරුම් ගත්තා තාමත් ඒ ටෙන්ඩර් කමිටුවේ තීරණය අවසාන තීරණය ප්‍රකාශයට පත් වෙලා නැහැ. ඒකයි තිබෙන තත්ත්වය.
හොඳයි බොහොම ස්තුති ගරු ඩලස් සලාහපෙරුම් මැතිතුමා, ගරු ග්‍රාමීය ආර්ථිකර පින්වා මැතිතුමාගේ
මහාන කතනාතුමනි.
ගරු කතානායකතුන් මේ දල සරාපෙරු මැතිතුමාගේ පළවෙනි ප්‍රශ්නේ දීර්ඝ පිළිතුරක් තියෙනවා පිටි තුනක විතර කියවන්නද නැත්නම් සභාගත කරන්නද පළවෙනි ආයන්න?
අපේ වෙලාව නම් දැන්ටම ඉක්ම ගිහිල්ලා තියෙන සහයෝගය තියෙනවා නම් ටේබල් ගන්න
පුළුවන්. 14යි 16යි විතරක් කියන පුළුවන්.
හරි එමතුමා කියන්න. 14යි 16යි. 2014 මහකන්නේ මෙට්‍රික් ටොන් 3971යි. ඒ වගේම සම්බා මෙට්‍රික් ටොන් 592යි. එකතුව වර්ග වශයෙන් මෙට්‍රික් ටොන් 2014 මෙට්‍රික් ටොන් 4563යි. ඊළඟට ඔබතුමා 16 16 එකතුව මෙට්‍රික් ටොන් 25447යි. නෑ වර්ධන වෙලා නෙමෙයි, ඒ පහුගේ අවුරුදුවල වී මිලදී ගැනීම ඉතාමත්ම අඩුයි. 2013 ඔබතුමාට කිව්වොත් මම ඕනම් මේ පැහැදිලි කිරීමට කියන්නම්. 2013 අරන් තියෙන්නේ මෙට්‍රික් ටොන් 107445යි නාඩු, 31205යි සම්බා. ඒ වගේම සමහර යල් කන්නවලදී ක්‍රමයෙන් අඩු වෙච්ච අවස්ථා තියෙනවා. මේ ඒක කියන්නද නැත්නම් ඒ කොටස
අවශ්‍ය නැහැ වන්දුවා.
එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ, ඒකේ දෙවෙනි කොටසද
තුන්වෙනි කොටස කියන්නේ?
තුන්වෙනි කොටස 2013 සිට 2016 දක්වා රජය විසින් වී මිලදීගත් වී කිලෝවක් සඳහා ගෙවිය යුතු ගොවීන්ට ගෙවිය යුතු මුදල සම්බන්ධව 2013 නාඩු රුපියල් 32යි සම්බ රුපියල් 35යි, 2013 යල නාඩු රුපියල් 32යි සම්බ 35යි, 2014 නාඩු 32යි සම්බ 35යි, 2014 යල වී මිලදී ගැනීමක් සිද්ධ වෙලා නැහැ, 2015 මහකන්නේ නාඩු රුපියල් 45යි සම්බ රුපියල් 50යි කීරි සම්බ 50යි, 2015 යල නාඩු 45යි සම්බ 50යි කීරි සම්බ 50යි, 2016 නාඩු 38යි සම්බ 41යි කීරි සම්බ 50යි, ඒ වගේම 2016 යල නාඩු 38යි සම්බ 41යි කීරි සම්බ 50යි.
ආයක
මාතර දිස්ත්‍රික්කේ අහපු එක නේද? හරි, මාතර දිස්ත්‍රික්කේ සමස්ත වියස්වැන්න එක් එක් වර්ෂය 90 වෙන්වෙන් වශයෙන් දක්වන්නේද? මාතර දිස්ත්‍රික්කයේ 2013 මහකන්නේ අරන් තියෙන්නේ මෙට්‍රික් ටොන් 45691යි, 2013 යල අරන් තියෙනවා මෙට්‍රික් ටොන් 30986යක්, ඒ වගේම 2014
එක අහන්නේ අස්වැන්න ගැන විතරයි.
අස්වැන්න ප්‍රමාණය ගත්තාම හරිද? හරි, එහෙමනම් 2014 ඒ යල මහ වෙනම වෙනම තියෙන්නේ මෙට්‍රික් ටොන් 42438යි, ඒ වගේම යලේ අරන් තියෙන 29982ක්, 2015 48184යි මහකන්න, යලේ 38709යි, 2016 මහකන්නේ මෙට්‍රික් ටොන් 37932යි, යලකන්නේ දහට දස් පන්සිේ අනු හතයි එකතුව දෙලක්ෂ අනු දෙදස් පන්සිය දහනමේ.
තනායතුමනේ මං ඇමතුමට සුදුවන්ත වෙනවා පිතුරු ලබාදීම් පිළිබඳව. ඇමතු පිළිගන්නවද මග පලන අතුරු ප්‍රශ්නය සමස්ත වී අස්වන්න. සමස්ත වී අස්වන්න දෙදස් දාසය වර්ෂයේ කුමන ප්‍රතිශතයකින් පහල බැහලතිනවාද.
ප්‍රතිශතයක් ඇටියට වැඩිය ගරු කතානායක තුමනි පහුගිය වර්ෂයේ සහ ඊට පෙරවර්ෂයේදී ඇතිවෙච්ච නියගයත් එක්ක සමස්තයක් ඇටියට 50%කට ආසන්න ප්‍රමාණයකින් අස්වැන්නේ පහළ බැසීමක් සිදු වෙලා තියෙනවා. මොකද පිටපිට කන්න තුනක් වගාව හානියට පත් වෙලා තියෙනවා. ගරු කතානායකතුමනි,
ගරු කතානායකතුමනි, නියඟය එක හේතුවක්, ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඔබතුමා පිළිගන්නේ නැද්ද පොහොර සානාධාරයේ කප්පාදුව තව එක හේතුවක් කියලා? ගොවි ආධාරයට පත් වෙන්න
නායකතුමනි, පොහොර සහනාධාරයේ කප්පාදුවක් සිදු වුණ නැහැ. ඒ අවශ්‍ය ප්‍රමාණය නිසි අයුරින් ලබා දීලා තියෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම වෙනදා පොහොර සහනාධාරයේ ලබා දීමේදී ගොවියගෙන් යම්කිසි මුදලක් අය කිරීමක් සිදු වුණා. මුදල් වශයෙන් දෙනකොට 7-5%කවත් අඩු කිරීමක් නැතුව ඒ ඇයට කිසිම ගෙවීමක් කරන්න සිද්ධ වුණ නැහැ. පොහොර වෙනුවෙන් ඒ සම්පූර්ණ මුදම ලබා දීලා තියෙනවා.
හොඳයි. ගරු දැරසලාපෙන් මැතුම්
වී අස්වැන්න 50%කින් පමණ අඩු වෙලා තියෙන බව ගරු ඇමතුමා පිළිගන්නවා. ඒකට ප්‍රතිකර්මයක් විදිහට අතිකර ජනාධිපතිතුමා යෝජනා කරලා තිබුණා විදේශ රටවලින් සහල් ආනයනය කරන්න කටයුතු කරනවායි කියලා. මම ඔබතුමාෙන් දැනගන්න කැමතියි දෙවෙනි අතු ප්‍රශ්න විදිහට කොපමණ මෙට්‍රික් ටොන් සංඛ්‍යාවක් සහල් ආනයනය කරන්න තීරණය කළ තියෙනවද සහ එක්කුමන රටවලින්ද?
ගරු කතානායකතුමනි, මට එතුමා මේ ප්‍රශ්නේ කලින් යොමු කරලා තිබුණා. අපිට විස්තරාත්මක පිළිතුරක් ගේන්න තිබුණා. හැබැයි මම එකක් කියන්න ඕන, අතිගරු ජනාධිපතිතුමා සහල් හිගයකින් තොරව රටේ පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු කරලා තිනවා. දැනටමත් සතොස් සහ පුද්ගලික ආයතන මගින් සහල් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු කරලා තිනවා. ඔබතුමා තව පිළිතුරක් ඇහුවොත් ඒ සම්බන්ධයෙන් මට එන රටවල් මොනවාද, ඒ ප්‍රමාණ කොච්චරද කියන එක හරියට සංඛ්‍යාල එක නැතුව ලබා දෙන්න පුළුවන්.
හොඳයි, බොහොම ස්තුතියි ගරු. මොකද්ද නෑ, ප්‍රශ්න දෙකයි දැන් දෙන්නේ ගරු මන්ත්‍රීව. දැන් අපි දැන් මාස ප්‍රශ්න දෙක යන්නේ ආනා වෙනම් මේක අහන්න. අපි
වස විසෙන් තොර ආහාර පිළිබඳව ඔබතුමාලා රජයක් විදිහට විශාල උනන්දුවක් ප්‍රදර්ශනය කරනවා. දැන් මේ ආනයනය කරන සහල්වල ග්ලයිෆොසේට් පිළිබඳව විශාල සංවාදයක් තිබුණා. මානව ශරීරයට අහිතකර වස විසෙන් තොර ආහාර පිළිබඳ සංකල්පය වැදගත්. ඔබතුමාලට මේ ආනයනය කරන්න බලාපොරොත්තු වෙන සහල්වල ඒ මනුෂ්‍ය ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය ගැබ් වෙලා තියෙනවද නැද්ද කියලා කියන පරීක්ෂාව කරනවද? මොකද කරන්න තියෙන වැඩපිළිවෙල?
ගරු කතානායකතුමනි, ඕනෑම භාණ්ඩයක් රටට ඇතුල් වෙනකොටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරයෙක්ගේ සහ ආහාර දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලට ලක් කරනවා. ඒ නිසා බොහොම වගකීමෙන් කියනවා පිටරටින් ආනයනය කරන සියලුම සහල් වස විසෙන් තොර සහල් බවට සහතික කරලා ඒ සහතිකය ලබා දෙන්න කැමැති රජය වෙනුවෙන්.
හොඳයි, බොමුතුටි. ඔව්, ඒක එකද අත්හදා බැලීමක් වෙන්නේ. ප්‍රධාන හේතුව තමයි මම පොඩ ඉන්න විමල් විරාසමත්ව පාදල දෙනකම් ආයෙන බොදුම ප්‍රශ්න යන්න.
ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ මහජනයා වෙනුවෙන් ප්‍රශ්න අහන්න තියෙන වාරෙදී අතුරු ප්‍රශ්න තුනක් අපට අහන්න පුළුවන්. දැන් පක්ෂනායක රැස්වීමේදී මේ හැම දෙයක්ම මෙහෙම කප්පාදු වෙනවා නම් ඒක ඉතාම නරක තත්ත්වයක්. මෙතන මන්ත්‍රීවරුන්ගේ තියෙන අයිතිවාසිකම් කප්පාදු කරන්න ඉඩ දෙන්න එපා. ඔබතුමා කාලයේ ප්‍රශ්නෙට වෙන උත්තර හොයන්න ඕනනේ. එහෙම නැතුව මෙතන අපිට තියෙන සීමිත වරප්‍රසාදයක් කප්පාදු වෙනවනේ.
මම පිළිතුරු දෙන්නම් ඔබතුමාට. ඒ තව කියන්නම් පිළිතුරු දෙන්නම්. ඔව්,
ඔබතුමා ගත තියන්නේ නැමේ පක්ෂ නායකයෝ.
හොඳයි,
පක්ෂ නායකයෝ අපේ දිනේෂ් ගුණවන්තර මන්ත්‍රීතුමාත් හිටියා. ඔව්, පක්ෂ නායකයෝ.
ඔව්,
පාටි ලීඩර්ස් ඔෆ් ද ඩිසිෂන් නොට් යූ.
යා, පොඩ්ඩක් මට. ඔව්, ඔබතුමා කියන්නේ ප්‍රශ්න ඇහුවා ගරු විමල් විමලසමයි ප්‍රශ්න හරි මම තේරුම් ගත්තා. ඔව්,
ගරු කතානායකතුමනි, කාලය කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බව පිළිගන්නවා. මේකට අපි විසඳුමක් විදියට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා නම් ඔහුට අතුරු ප්‍රශ්න දෙකකුත් විපක්ෂ මන්ත්‍රීවරුන්ට මේ ප්‍රශ්න තුන එසේම තිබෙන්නටත් කටයුතු කරන්න කියලා ඉතාලම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මොකද ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමවලදී තමන්ගේ ඇමතුරුන්ගේ ප්‍රශ්න අහන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඒ අවස්ථාව හින්දා උන්ට තුන දෙක කරන එක සාධාරණයි. හැබැයි විපක්ෂ මන්ත්‍රීවරුන්ට එකම අවස්ථාව. මේක හරි අසාධාරණයි කරුකත නැහැ.
හොඳයි ගරු මන්ත්‍රීතුමාලා එනම් පැහැදිලි කරන්න මට අවස්ථාව දෙන්න. පැහැදිලි කරන්න මට අවස්ථාව දෙන්න විරෝධ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න මම තේරුම් ගත්තා. මේක අපි ඔබතුමාත් මේ ප්‍රශ්නයම මම පැහැදිලි කරන්න නැත්නම් ඔබතුමාත් අප විමල්
දිසානාගම මන්ත්‍රීතුමා නැති නිසා
අනුගමිත මන්ත්‍රීතුමා ඉන්නවා. එතුමාත් ඉන්නවා ඒක අපි කතා කළා. එතුමාත් ඒක කතා කළා. මේක සියලු දෙනාම එකඟත්වයෙන් ගත මම පැහැදිලි කරන්න ඔබතුමාට කියන්න තියෙනවද? ආ කියන්න ඔබතුමා අදහස් කියන්න. මෙතන
කියන්න මමත් මේ ප්‍රශ්නේ ඊයේ මතු කරා. ඔව්. එකක් තමයි මන්ත්‍රීවරුන්ට තියෙන පොදු අයිතියක් මන්ත්‍රී මේ ප්‍රශ්න අවස්ථා තුන. ඔබතුමා ඒක ඊයේ පක්ෂ නායක රැස්වීම ගත තීන්දුවක් කළා ඊයේත් මේක කිව්වා. අනිත් එක තමයි කරු කතානායකතුමනි පාර්ලිමේන්තුවට මම ආපු මුල් අවුරුදු වල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රශ්න අහුවේ නැහැ. ඒක ඒ සම්ප්‍රදාය පටන් අරගෙන දැන් මේ අවුරුදු කීපයක් වෙන්නේ. ඒ නිසා විපක්ෂයේ මන්ත්‍රීවරු තියෙන අයිතියක් නැති වෙලා තිබෙනවා. ඊට පස්සේ අවසාන වෙන දේ තමයි අපිට ප්‍රශ්නයක් අහන්න තියෙන අවස්ථාවක් නැති වෙලා තමයි අවසාන තියෙන්නේ.
හොඳයි.
ඒ නිසා
හොඳයි. හොඳයි බොහොම ස්තුතියි. මට කරුණාකරලා පැහැදිලි කරන්න අවස්ථාවක් දෙන්න මේ තීරණය අපි ගත්තේ අත්හදා බැලීමක් වශයෙන් සියලුම පක්ෂ නායකයින්ගේ සහභාගී වෙච්ච අවස්ථාවේදී මොකද ප්‍රධාන හේතුව දැන් අද වුණත් අද උදාහරණයක් වශයෙන් අද අපි දෙක වෙනකොට මේක පටන් ගන්නවා මම කියුණාට පස්සේ දෙක වෙනකොට පටන් ගන්න ඕනේ දැන්ටම 2:10යි තව ප්‍රශ්න ඉතුරුලා තියෙනවා තව 23 දෙක තියෙනවා ඒක කාලෙ නැතිව හින්දා පක්ෂ නායකයෝ එදා තීරණය කළා මගේ තීරණයක් නෙමෙයි මේ ආපු යෝජනාව මම යෝජනා කළේ ඔන්න පස්සටක් අඩු කරන්න කියලා ආ ගරු අනුරිකා තානායක මැතිතුමා
ඔබතුමා මේ කිව්වා මේ සියලුම පක්ෂ නායකයන්ගේ
රැස්වීමක්
කියලා මම එදා ඇත්තටම සහභාගී වෙලා හිටියේ නෑ
ආ වෙන්න පුළුවන් එහෙම
මේකයි තියෙන කතාව මෙතන ප්‍රශ්නයක් තියෙනවා පක්ෂ නායක රැස්වීම විධිමත්ව කැඳවෙන අවස්ථාවක් තියෙනවා විටින් විට විශේෂ අවස්ථා කැඳවනවා මම ඔබතුමාගෙන් ඉල්ලන්න කැමති විටින් විට විශේෂ අවස්ථා කැඳවනකොට ඒ අදාළ ප්‍රශ්න විතරක් එදා කතා කරන්න මේ වගේ පොදු තීරණ ගන්න එපා මේ පක්ෂ නායක රැස්වීමත් සාමාන්‍ය සතිපතා පවත්වන රැස්වීමක් නෙවෙයි අතිරේක පවත්වපු රැස්වීමක තමයි මේ තීරණය අරන් තිබුණේ සතිපතා පවත්වන රැස්වීමේදී පොදු තීරණ ගන්න පුළුවන් හැබැයි විශේෂ අවස්ථා කියන්නේ ගරු කතා නැහැ අපි වෙනත් වැඩවල ඉන්න කාලෙක පක්ෂ නායක රැස්වීමක් ඇඳවනවා කඳවල අර පොදු තීරණ ගන්න වෙළඹෙනවා ඒ නිසා ඔබතුමාගේ මම ඉල්ලන්නේ පක්ෂ නායක රැස්වීමක් විශේෂ කැඳවීමකට ඒ විශේෂ ප්‍රශ්න විතරක් සාකච්ඡා කිරීමට බඳුන් කරන්න මේ පක්ෂ ප්‍රශ්න දෙකක් අඩු කිරීමේ සාකච්ඡාවත් කතානායකතුමනි එවැනි විශේෂ රැස්වීමක තමයි
සිදු වෙන්නේ මා සහභාගීව දෙහිකදීම සාකච්ඡා කළා අත්හද බැලීමක් වශයෙන් පමණයි කළේ ඔබතුමා පැහැදිලි කරා නේද ගරු විමාන වීරවංශ මැතිතුමා විමාන වීරවංශ මැතිතුමා ඔබතුම කියපු ප්‍රශ්නේ මට තේරුණා ඔව් විමාන වීරවංශ මැතිතුමා
ඔබතුමාටත් තව නැත නෑ මේ ශබ්ද විකාශනයේ පරිහරණය කරන අය ගරු කතානායකතුමනි මම ඔබතුමාගෙන් ඉතා කාරුණික ඉල්ලීමක් කරනවා පක්ෂ නායක රැස්වීමේදී අපේ මන්ත්‍රී ධූර නැති කරන්න එහෙම තීරණය ගන්න
නෑ එහෙම ගන්න බෑ නේ එහෙම කරන්න බෑ නේ මම බලාපොරොත්තු වෙන්න බෑ මේක අපි නැවතත් මම සාකච්ඡාට භාජනය කරන්න ඔව් දිනේෂ් ගුණරාජ මහත්මයා දුන්නා ඒ සාකච්ඡාව. එතුමාගේ තමන් හිතන්නේ අවසරය ඇතුව.
තනායකතුමා ඔබතුමා මගේ නම කියපු නිසා ඒ විකල්ප යෝජනා දෙකකුත් ඉදිරිපත් වුණා.
ඔව්.
ඒ කියන්නේ මේ
ප්‍රශ්න අඩු කරන්න.
පාදීම සඳහා හැමදාම උදේ රැස් වෙන්න පාර්ලිමේන්තුව. ඒ යෝජනාව අපි ඉදිරිපත් කරේ මම. මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට කාලය මදි කියනකොට හැමදාම අපි උදේ රැස් වෙමු කියලා. එතකොට අපිට තව පැය දෙකක් තියෙනවා මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න. ඔබතුමා ඒක සැලකිල්ලට ගන්නවා. ඒක පස්සේ මේ අත්හදා බැලීමෙන් පස්සේ
එහෙමද අත්හදා බැලීම කියලා බලමු. අපි ආපහු සාකච්ඡාට භාජනය කරමු ගරු මන්ත්‍රීතුමා. අවස්ථාව දෙන්න අපි මේ මාසේ ගිහිල්ලා ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. අත්හදා බැලීම. නෑ කාරුණික වුණත් පාඩුයි. පොයින්ට් ඔෆ් ඕඩර් කියන්නේ ගරු මන්ත්‍රීතුමා.
සමාජ වෙබ්බඩවිවල මේ මේ වන විට අපිට දැනගන්නට ලැබුණා අද කැබිනට් මණ්ඩලයටත් අපේ විදේශ ඇමැතිතුමා ආපු නැති නිසා ඔව් ඉල්ලාස් වෙලා ගියා.
ඒක මට ආයි ප්‍රශ්නයක් නෙමෙයිනේ අපි ඒක ඒක අයින් ගන්නවා. හරි. ගරු රංජිත් සොයිස ඇමැතිතුමා ගරු රංජිත් සොයිස ඇමැතිතුමා
මම අහනවා ගරු කතානායක.
ගරු රාජ්‍ය පරිපාලන කළමනාකාර ඇමැතිතුමාගේ අසීම
මම අහනවා.
ගරු කතානායකතුමනි ආ එක
දෙදස් දාහතේ ජූලි මස අගවන විට විශ්‍රාමිකීන් පන්ලක්ෂ අසූ අටදහස් අටසිය පනස් හත් දෙනෙකු විශ්‍රාම වැටුම් ගෙවා ඇත. ඇවුන්න නැද්ද? ඇහෙන්න හැලු කතා.
අර ගෞරව කියන්නේ.
ආ එක 2017 ජූලි මස අගවන විට විශ්‍රාමිකීන් 588,857 දෙනෙකුට විශ්‍රාම වැටුප් ගෙවා ඇත. ආ දෙක 2017 අයවැය මගින් රුපියල් මිලියන 180,830ක මුදලක් වෙන් කර ඇත. ආ තුන ජාතික ආදායමෙන් 1.8% වේ. ආ එක ඔව්. ආ දෙක නවීන තාක්ෂණයත් සමඟ විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රමය සරල කිරීමට කටයුතු කර ඇති බැවින් එම පහසුකම් භාවිතා කරමින් විශ්‍රාමිකීන්ට තම විශ්‍රාම වැටුප පිළිබඳ තොරතුරු ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. එමගින් ජංගම දුරකථනයක් හරහා සිය ජාතික හැඳුනුම්පත් අංකය හා විශ්‍රාම වැටුප අංකය ඇතුළත් කර විශ්‍රාම වැටුප පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ හැකියාව විශ්‍රාමිකීන්ට ලබා දී ඇත. එසේම දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් විශ්‍රාම වැටුප පිළිබඳව තොරතුරු මාසිකව අර්ධවාර්ෂිකව හෝ වාර්ෂිකව ලබා ගැනීමේ පහසුකම්ද සලසා ඇත. එසේම සෑම විශ්‍රාමිකයෙකු වෙතම සෑම මසකම විශ්‍රාම වැටුප්පතක් නිකුත් කිරීම සඳහා විශාල සේවක කණ්ඩායමක් හා තැපැල් ගාස්තුවක් වැය කිරීමට සිදුවන බැවින් එය අවම කිරීමේ පරමාර්ථයෙන් කඩදාස් හා කඩදාසි භාවිතය අවම කිරීමෙන් හරිත පලදායිතා සංකල්පය දියුණු කිරීමේ අභිලාෂය පෙරදරි කරගෙන මාසික විශ්‍රාම වැටුප්පත් නිකුත් කරනු නොලැබේ. ආ තුන පැන නොනගී ඈ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමැත්තුමා විසින් ප්‍රකාශ කරන්නට යෙදුනා විශ්‍රාම වැටුප්පත පිළිබඳව එය නවීන තාක්ෂණය ඔස්සේ ලබා ගන්න කටයුතු සලසල තියෙනවා කියලා. නමුත් ඇත්තටම අවුරුදු 80, 85, 90 වෙන විශ්‍රාමිකයින්ට මේ නවීන මේ තාක්ෂණික මෙවලම් භාවිතා කිරීමේ පළපුරුද්දක් සහ හැකියාවක් නැහැ. ඒ අය පුරුදු වෙලා තියෙන තමන්ගේ විශ්‍රාම වැටුප එනකොට තමන්ගේ අතර විශ්‍රාම වැටුප පිළිබඳ ඒ විස්තරාත්මක පත්‍රිකාව අරගෙන බලලා තමයි ගරු ඇමතුමා ඒ අය පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ නොලැබීම විශාල ගැටලුවක් වෙලා තියෙනවා. අඩු තරමේ ඒ විශාල මුදලක් වැය වෙනවා. රජයේ ඒ තරම්ම මුදල් අපහසුට ලක් වෙලා තියෙනවා නම් මේ විශ්‍රාමිකයන් අඩු කරගෙන හරි ඒ යන වියදම අඩු කරගෙන හරි විශ්‍රාමික වැටුප්පත ලබා දීමේ හැකියාවක් නැද්ද කියලා මම අහනවා තමුන්නාංශගේ.
තමුන්නාංශගේ අදහස අපි අමාත්‍යංශයට යොමු කරනවා.
හොඳයි.
ඔය ස්තුති. මගේ
දෙවෙනි ප්‍රශ්නේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමා පසුගිය අයවැයේදී ප්‍රකාශ කරන්නට යෙදුනා 2017 ජනවාරි මාසේ රාජ්‍ය සේවය ඇතුළත් කරන රජයේ සේවකයින්ට විශ්‍රාම වැටුප ගෙවීම විශ්‍රාම වැටුප ක්‍රමයට ඇතුළත් වෙන්නේ නැහැ කියලා. ඒක එසේම ක්‍රියාත්මක වෙනවාද නැත්නම් විශ්‍රාම වැටුප දායකත්වයේ ඒ අයට ලැබෙනවද?
මුදල් රාජ්‍ය අමාත්‍යතුමාට පුළුවන් ඒකට උත්තරයක් දෙන්න.
ගරු මුදල් අමාත්‍යතුමා ගුරා මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රධාන සංවිධායකතුමා මොකක්ද ඒකට කරන්නේ? ඔබතුමා පිළිතුරක් දෙනවද නැත්නම්
යොමු කරන්නේ? නැවත ඔබතුමා යොමු කරන්න. එතකොට අපි අදාළ අමාත්‍යංශයෙන් hali පිළිතුරක් දෙන්න.
හොඳයි. දෙවෙනි ප්‍රශ්න.
තාම කාලීන වශයෙන් වැදගත් ප්‍රශ්නයකට අවධානය යොමු කළේ ගරු අපේ ආණ්ඩු පක්ෂ සංවිධායකතුමාට ඒ පිළිතුරු දීම නොහැකි නම් ඒ සඳහා පුළුවන් කෙනෙක් අපිට පිළිතුරක්. මොකද ආයේ තව මාස ගානක මට මේ අවස්ථාව එන්නේ.
ඔබතුමාගේ යොමු කරලා පිළිතුර ලබා දෙන්න පුළුවන්නේ ගරු මා සංවිධායකතුමා?
එනම ප්‍රශ්නයක් අහන්න අපි ඒතර මුදල් අමාත්‍යංශයෙන් ඒකට උත්තරයක් දෙන්න.
නෑකට ඉතින් වර්තමාන ඇමතිවරුනේ පිළිතුරු දෙන්න ඕනේ ගරු මන්ත්‍රීතුමා. ඔව් කියන්න. පොයින්ට් ඔෆ් ඕඩර්.
අපු මන්ත්‍රීවරයා ඒ ප්‍රශ්නේ කල් නැවත කල් අරගෙන ඉදිරිපත් කරන වෙනුවට සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙනවා දින කීපයක් ඊළඟ අවස්ථාවේ ඒකට උත්තරයක් දෙන එක.
ඔබතුමාට මේක රිෆර් කරන්න පුළුවන් නේද?
නෑ, එතුමා කල් ගරගෙන අපව ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරනකොට සෑහෙන කාලයක් ඇයි ඊළඟ සැසිවාරය.
අන්න.
ඔබතුමා යොමු කරන්න, යොමු කරලා ඉක්මනින් පිළිතුරක් දෙන්න සලසන්න. හොඳයි. ඔබ ඉදිරි ගරු බන්දුල ගුණවාදන මැතිතුමා, අග්‍රා මැතිතුමා, ජාතික ප්‍රතිපත්ති මැතිතුමා ගැසීමට.
මම ප්‍රශ්නේ අසනවා.
ගරු කතානායකතුමනි, අයන්නේ එක ඔව්. අයන්නේ දෙක ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය විසින් අයන්නේ තුන ගරු මන්තුමා ඒ ටික සභාගත කරාට කමක් නැද්ද නැත්නම් ඒ ලේඛනයක්ම තියෙනවා මම
සභාගත කරන්න
ඒ ටික සභාගත කරනවා ගරු කතානායකතුමනි අයන්නේ හතර ශ්‍රී ලංකාව හා මැඩගස්කර් අතර මැණික්කා නයනය හා අපනයනය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන ලදී ඒ අනුව ශ්‍රී ලංකාව සහ මැඩගස්කර් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී මේ දක්වා ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරියේ යටතේ මැණික්කා නයනය හෝ අපනයනය සිදු වී නොමැති හේයින් සංඛ්‍යා සටහනක් ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත අයන්නේ පහ ශ්‍රී ලංකාව මැණික්කා ස්වර්ණාභරණ අපනයනය මගින් ඉපයු මුළු විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 37039කි ඒ සඳහා දායකත්වයේ සැපයූ ප්‍රධාන අපනයනකරුවන් 20 දෙනා පිළිබඳ තොරතුරු ඇමුණුම් එක ලෙස අමුණා ඇත ඒ සභාගත කරන ගරු කතානායකතුමනි ආයන්න පැන නොනගී
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ රටේ ස්වර්ණාභරණ අපනයන කර්මාන්තයේ මැණික්කා ස්වර්ණාභරණ සඳහා අයවැය යෝජනාවේ තියෙන්නේ වර්ෂයකට බිලියන 2ක් දක්වා අපනයන ඉපයුම වැඩි කරන්න තමයි වැඩසටහනක් හදනවා කියලා කියලා තියෙන්නේ. ඒ වැඩසටහන හදනකොට මේ වන විට මිලියන 37000ක් වගේ සුළු ප්‍රමාණයක් තමයි අපනයන ඉපයුම තියෙන්නේ. එතකොට ඔබතුමා පිළිගන්නවද අලුතෙන් මේ ගරු සභාවට ඉදිරිපත් කළ දේශීය ආදායම් පනතේ මෙතෙක්කල් මැණික් කර්මාන්තයට දීලා තිබුණ සියලුම බදු සානුබල සහ සහනයන් ඉවත් කරලා තියෙනවා. 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතෙන් සහ ඒට ඉදිරිපත් කළ සංශෝධන මගින් දේශීය මැණික් කර්මාන්තකරුවන්ට ව්‍යාපාරිකයන්ට පතල්කරුවන්ට අපනයනකරුවන්ට අපනයන ඉපයුම් ගේන අයට සුවිශාල බදු සාන ප්‍රමාණයක් පසුගිය රජයේ යටතේ ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන සියල්ල ඉවත් කරලා තියෙනකොට ඒ සහන ලබා ගැනීම සඳහා ඔබතුමා මැදිහත් වෙනවද මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළා කියලා මම පළවෙනි ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි මේ කාරණාවේදී අපි මගේ ගාව සංඛ්‍යා ලේඛනක් තියෙනවා වාර්ෂිකව අපි අපනයනය හරහා ලබාගත් මුදල් ප්‍රමාණයන් පිළිබඳ වූ ලේඛනයක් මා සතුව තියෙනවා. ඒකෙදී අපිට අවශ්‍ය නම් ගරු මන්ත්‍රීතුමාට ඒ සම්බන්ධයෙන් වෙන වෙනම මැණික්සා ස්වර්ණාභරණත් ඒ වගේම අනිකුත් මැණික් ස්වර්ණාභරණ අධිකාරිය මූලික වෙලා කරන කටයුතු වල අපි ලැබූ ලාභ පිළිබඳ සංඛ්‍යා ලේඛනත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිඵලයක් හැටියට තමයි වාර්ෂිකව ප්‍රමාණයන් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මන්ත්‍රීතුමා අහපු කාරණාව එක කාරණාවක් මම එකග වෙනවා. ඒ තමයි මේ පනවපු නීති රීති රෙගුලාසි බදු ලිහිල් කිරීම යටතේ ඒ කර්මාන්තින්න කණ්ඩායම් පැහැදිලිවම ඒකේ ප්‍රයෝජන ලබලා තියෙනවා. හැබැයි පාරිසරික වශයෙන් පනවපු නීතිවල යම් ගැටලු වලට ඔය කණ්ඩායම් මුහුණ දීලා තියෙනවා. ඒ අරෙන්න බදු අනුව මේ පනවපු කියන කාරණාවේදී ගරු මන්ත්‍රීතුමනි ඒ අනුව පැහැදිලිව මේ කණ්ඩායම් ඒ වගේ වාසි අත්විඳිනවා කියන එක බොහොම ඕනකමින් කියනවා.
හොඳයි මම තුටි
ගන්න දෙවෙනි අතුරු ප්‍රශ්නේ
දෙවෙනි ප්‍රශ්නේ ඔබතුම ඇහුව පැහැදිලි කිරීමක් ඕන නම් දෙන්න.
මම අතුරු ප්‍රශ්නේ ඇහුවේ නෑ මම ප්‍රශ්නේ එකයි සර් ඇහුවේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි මම කියන්නේ ඒක නෙමෙයි. ඔබතුමා කියන කරුණට මම එකඟ වෙනවා. මම කියන්නේ අලුතෙන් මේ ගරු සභාවට ඉදිරිපත් වෙලා තියෙනවා දේශීය ආදායම් පනත් කෙටුම්පත. ඒ පනත් කෙටුම්පත මගින් 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතෙන් සහ ඒට ඇති වූ සංශෝධන වලින් මැණික් කර්මාන්තකරුවන්ට මැණික් කර්මාන්තයට තිබුණ බදුසාන සියල්ල ඉවත් කරලා තියෙනවා. අපේ සොයිස මන්ත්‍රීතුමත් එකතු කරගෙන ගිහිල්ලා මුදල් ඇමෙත්තුමත් සමග එකතු වෙලා මේ දීපු සාන ටික ඔක්කොම ලබා දෙන්න කියන ඉල්ලීමට මැදිහත් වෙන්න කියලා මම කියන්නේ මේ රටේ මැණික් කර්මාන්තය වෙනුවෙන්.
මේ කියන්නේ කරු කතානායකතුමනි බිලියන 2ක් වෙච්ච ඒ ආදායම ඉපයීමේ ඉලක්ක
ගරු මාලික් සමරික්කම ඇමෙත්තුමා
ඔව් මේ කමිට් ගරු කතානායකතුමා මේ කමිටි ස්ටේජ් එකේ මේ ඒ ඇමෙන්ඩ්මන්ට්ස් ඉදිරිපත් කරන්න පුළුවන් ඒව සලකා බලන්න පුළුවන් ඒ වෙලාවට.
ගරු බන්දුල ගුණවන්ත මහත්මයා
ඒ දැන් ඒ ඔබතුමාලා ඉදිරිපත් කරන සංශෝධන දේශීය ආදායම් පනතට මොනවද ඒ කර්මාන්ත ආරක්ෂා වෙනවද කෘෂිකර්මයේ ආරක්ෂා වෙනවද කරුණාකරලා අපිට දෙන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ නේ.
ඒක මුදල් ඇමතුමත් එක සාකච්ඡා කරගෙන යනවා. දැන් කමිටි ස්ටේජ් එකේ යනකොට ඒව ඉදිරිපත් කරනවා.
ගරු මාරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන්න එක ලේසියෝ. හොඳයි බොහොම ස්තුතියි. ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා ගරු කර්මාන්ත මාර්ගික කමිටු ඇසීමට
අර්මාන්ත ඇමැත්තුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
දෙවැනි වටය පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග අංක 23 යටතේ ප්‍රශ්න කරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා.
නන්ද්‍රි ගෞරව සභානායකවරුලේ, ගෞරව ජයවික්‍රම அமைச்சர் ජයවික්‍රම පෙරේරා அவர்களிடம் கேட்பதற்கு ஜால்குடா நாட்டில் உல்லாச பிரயாணத்துறை சார்ந்த மிக முக்கிய இடங்களில் ஒன்றாக திகழும் நெடுந்தீவில் உல்லாச பிரயாணிகளின் ஈர்ப்புக்கு பிரதான காரணியாக விளங்கி வருகின்ற குதிரைகள் ஒல்லாந்தர் ஆட்சி காலத்தின் போது ஆளுநராக செயல்பட்ட ரிஜிர் லொஸ்வேன் காலத்தில், அதாவது 1660 1675 காலகட்டங்களில் கொண்டு வரப்பட்டதாக கூறப்படுகின்றது. நெடுந்தீவின் கடந்த கால வரலாற்றை பறைசாற்றுகின்ற ஒரு அடையாளமாக திகழ்கின்ற குதிரைகள் பாதுகாக்கப்பட்ட மரபுரிமை சொத்தாக தேசிய மரபுரிமை திணைக்களத்தினால் பிரகடனப்படுத்தப்பட்ட நிலையில் இவை மேற்படி தீவிற்கே உரிய தனித்துவமாக விளங்குகின்றன. இந்த நிலையில் மேற்படி குதிரைகளை பராமரித்து பாதுகாப்போம் என அரச தரப்பிலிருந்து குரல்கள் வெளியிடப்படுகின்ற போதும் அவை உரிய பராமரிப்புகளின்றி தற்போதைய வறட்சி நிலையில் நாளுக்கு நாள் இறக்கின்ற அபாய நிலைக்கு தள்ளப்பட்டுள்ளன. இவை இப்படியே கேப்பாரற்ற நிலையில் கைவிடப்படுமானால் வெகு விரைவில் இக்குதிரை இனம் அழிந்து பாதுகாக்கப்பட்ட மரபுரிமை சொத்தொன்றை அழித்துவிட்ட நிலைக்கு நாங்கள் ஆளாகி விடுவோம் என்பதை உறுதியாக தெரிகின்றது. அந்த வகையில் நெடுந்தீவில் சுமார் 7000 அதிகமான எண்ணிக்கையில் காணப்பட்ட இக்குதிரைகளின் தற்போதைய எண்ணிக்கை 500 விட குறைந்தே காணப்படுகின்றன. ஒல்லாந்தர் காலத்திலும் அதற்கு பிந்திய காலகட்டங்களிலும் மேற்படி குதிரைகளை பராமரிப்பதற்கு நீர்த்தொட்டிகள் மற்றும் லயம்கள் என்பன அமைக்கப்பட்டிருந்தன. இன்றும் கூட பராமரிப்புகள் அற்ற நிலையில் அவற்றை காணக்கூடியதாக இருக்கின்றன. எனவே வறட்சி காரணமாக இவை இறக்கின்றன என கூறி ஒரு வரலாற்று அடையாளத்தை அழித்து விடுவது என்பது ஏற்றுக்கொள்ள முடியாத காரணியாகும் என்பதை இங்கு அவதானத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். இந்நிலையில் நெடுந்தீவில் காணப்படும் பாதுகாக்கப்பட்ட மரபுரிமை சொத்தான குதிரைகளை பராமரித்து பாதுகாப்பதற்கு எடுக்கப்பட்டுள்ள நடவடிக்கைகள் என்ன? குதிரைகளை பராமரித்து பாதுகாப்பதற்கும் அவற்றிற்கான உணவு குடிநீர் வசதிகளை வழங்குவதற்கும் பிரத்யோகமாக வனஜீவராசிகள் திணைக்கள உத்தியோகத்தர்களை நியமிக்க முடியுமா? மேற்படி குதிரைகளை பேணி வளர்ப்பதற்கும் அவற்றின் தரத்தினை உயர்த்துவதற்கும் நெடுந்தீவில் பொருத்தமான இடங்களை தெரிவு செய்து அதற்குரிய ஏற்பாடுகளை மேற்கொள்ள முடியுமா? நெடுந்தீவிலிருந்து மேற்படி குதிரைகளை கடத்தும் செயல்பாடுகளை நிறுத்துவதற்கு வலுவுள்ள நடவடிக்கைகளை மேற்கொள்ள முடியுமா என்பதை எனது கேள்விகளுக்கு கௌரவ அமைச்சர் பதில் சொல்லுமாறு கேட்டுக்கொள்கின்றேன். கௌரவ சபாநாயகர் அவர்களிடம்.
கரு கதாநாயகத்துமணி இதா வெதகாத் பிரஸ்னையாக்
கரு ஜாக்கிரம் பேராமைத்துமா
ஓ டக்ளஸ் தேவநாத மெத்துமா இதிர்பார்த்த கலத்தியனே பழனே கே மா தீர்கண்ண காலே நிசா மே இதா ஐதிஹாசிக தனாக் மே டெல்ஃப் தூபத்தே ஏ லந்தேசி யுகே ஏ கெனாப்பு லந்தேசி சமே ரிஜர் லொஸ்வேன் கே நாடு கர்றையாகே சமே ஹத்தாக் சிட்டி கேன மட்டா மந்தன ஏ கூட தூபத்தே ஏ காலி ஹிட்டியா கேனக இத்தியன பூமி ஹடியேட்ட අදහක් ඉන්නවා කියන එක බොහොම අමාරුයි. කෙසේ නමුත් මෙතුමනි මා කියන්නේ මමත් දෙල්ත උපතේ දෙසරක් ගියා. ඒ ගියේ විශ්වවිද්‍යාලයේ යාපන විශ්වවිද්‍යාලයක තමයි අපි අවකී විද යුනිවර්සිටි. ඒකට පසු වෛද්‍ය ඒ ඉන්න ලෙක්චර් එක තමයි මේ සංවර්ධන කරන්නේ. පළවෙනි එකට අශ්වර්ග අර්ශදා ගැන තිබෙන ක්‍රියා මාර්ග. දෙල්ත උපතේ අශ්වයින් රැදීන හෙක්ටයාර් 1846.28 භූමි ප්‍රදේශයේ 2015 විසිදින අංක 1920/3 දරණ ගැසට් පත්‍රයෙන් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පරිදි යටතේ ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශවත් කළ අපි මේක වයිල්ඩ්ලයිෆ් සැන්චුරියක් ඉදිර ගැසට් කරලා තියෙනවා. 2013 වර්ෂයේ හෙක්ටයාර 1846යි. ඒ තුළේ දූපිය තීති 7000ක් බොහොමාරු එහෙම නැති අඩිය ඉන්න ඕන. 2013 වර්ෂයේ වනජීවි සර දෙපාර්තමේන්තුවකින් අශ්‍යාන් සම්බන්ධ සංගණනය පවත්වා ඒ අනුව ඉදිරි කළමනාකාර කටයුතු සකස් කර ඇත. දෙවැනි ප්‍රශ්නෙට මෙම අශ්වර්ග රැකවලනයටත් උන් සදා ආහාර පානජ ලබා දීමටත් පනිජ ලිදන විශේෂයෙන් පත් කළ හැකිද? දැනටමත් ක්‍රියාත්මක වෙන ඔහු එම ජාතික උද්‍යානයේ ආරක්ෂක කටයුතු සඳහා මේ වන විට ජනජීවි සංරක්ෂණ පාර්මිතු විසින් බීටු කාර්යාලය ආරම්භ කර නිර්ධාරණ යොදවා ඇත. වාර්ෂිකව මෙම සතුන ජල ආහාර සැපයීම සඳහා ප්‍රාචීරකම් වෙත ඒ ප්‍රදේශයේ ප්‍රාචීරකම් වෙත වනජීවි සංරක්ෂණ පාර්මිතු මුදල් ලබා දී තවද ජලය සැපයීම සඳහා වනජීවි සංරක්ෂණ පාර්මිතු මෙන්ම අනික ආයතන කියන්නේ නේවි එකේම නේවි ඇන් අදර් බෝට්ස් ආර් ඇසිස්ටින් අස්. යද ආශ්වර්ගය රැකවලනයෙන් වෙනුවෙන් ගැනීමටත් ඔවුන්ගේ තත්ත්වය ලෙස දෙමීමටත් දෙප්තු ප්‍රදේශයේ සුදු ස්ථාන හදන තිබෙනවා. ඔව් තියෙනවා. මම කියන්න ඕන මම ගිහලා බැලුවා අපේ යුනිවර්සිටි කට්ටියත් එක්ක නියද කරණක නේවි කැම්ප් දෙස් වාස්ට් ලෑන්ඩ් කරණක. සෝ දැට් ප්ලේස් ඉස් අයිඩියල් බට් වි නීඩ් ද පර්මිෂන් ෆ්‍රොම් ද ප්‍රොවින්ෂල් කවුන්සිල් and the members have to support me. If you agree and support me, no support. No support. Sir, the order member will say the project council is not supporting. So how can I implement it? So the TNA members are here, you support me then.
Minister, you have to personally go and do that. You can't expect the provincial council to...
Then they will, the chief and others will complain against me, complain to the international bodies also. Anyway, I will have a rapport with... ජාති උද්‍යාන ඉදිරි කල්මනා කඩු සඳහා සැලසු සකස් කිරීමට ඇති අතර යටතේ ඒ ආරක්ෂාව තවදුරටත් තවුරු කිරීමටත් අත්සඳා වඩාත් සුදු පාරිසරික තත්ත්වයන් වැඩිදිුණු කර පවත්වන යමටත් අපේක්ෂිතය. උද්ධිත උද්‍යානය බොටනිකල් ගාඩන්ස් ඔෆ් ටුක් දෙම් ඔල්සෝ ට්‍රයින් ටු රීප්ලාන්ට් ටයිප්ස් ඔෆ් ග්‍රාස් දැට් ඉස් සූටබල් ෆෝ දැට් ඒරියා ඔල්සෝ ඒ ස්මෝල් ප්ලොට් ඇයි ආස් දෙම් ටු ඩු ට්‍රයල්ස් ඔල්සෝ බොටනිකල් බයි ද බොටනිකල් ඩිපාර්ට්මන්ට් ඇසන්ට ආරහ සෙවන සද පැල්ල රෝපිටික ඔබතුබා දන්නවා හෝදාගෙන ගීලා එතර ගස්වාර්ගය දෙන්න විශාල හෝදා පලුව ගීලා ඇතිල ඉති ගල් ඇති සුදු පර තියෙන්නේ බොන්ඩ වතුර ගෙනී නවා අපි බොට්ටය ගෙන නවා ගිල දෙනවා ිය බොට්සලින් ගිල දෙනවා ඔව නැති හොඳ අතර ඒ දැම්බොඩි ලුණු අතර දවා දැම්බනි ලුණු අතර ඒක ඉන්න අපි ඒක තමයි කීවර බෝට්ටලෙන් අපි පුළුවන් තරම් ඇැවිල්ලකුත් ඇවිල්ලා දෙක ඇත්ත කකුල් දෙක සත්තුත් බලා ගණ්ඩුවනා කකුල් හතර සතාත් බලාණ්ඩුවනා ඉති ඒක නිසා මේ දෙකම බලපාල තියෙන ඒක මට පුළුවන් ඉතින මං ඒටික කර
ඇමතුම වෙන පිරිතුර දෙ
ඇයි පොකට ඇත්තේ කකුල් දෙක සතතා පරම ද්‍රෝහියා මේ ඔක්කො විනාස කර මේ ඔක්කො ප්‍රශ්ට ඒකයි බොකට ඇත්තේ අයිතියක් තියෙනවා
ය
Yes,
that is the best thing, yes. Okay.
He had gone idea. Between 1988 also, sir.
So why don't you have a dialogue?
He became from the Democratic yeah. setup.
Yeah.
In, when I was the Chief Minister, the late President Premadas urged me to take him and do the development in northern area. I did with him.
So why don't you call the Chief Minister also and then have a meeting
flat,
and
sell it? He was staying in my summit flat, sir.
Okay.
1977 also.
Okay, good luck. Thank you.
All right. Okay.
okay. Amatyansa Nivedana Garu. දුමින්ද දිසානායක අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි ප්‍රථමයෙන්ම කනගාටු ප්‍රකාශ කරන මේ අදාළ ප්‍රශ්නයට පිළිතුර මීට කලින් ලබා දෙන්න හැකිවීම ගැන ප්‍රශ්නය බංගලාදේශ බීජ නිෂ්පාදන සමාගමක් වෙන ලාල් ටියර් නැමැති ආයතනයට දේශීය බිත්තර වී නිෂ්පාදනය සඳහා අවස්ථාව ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා දී තිබේද ඒ කවර කොන්දේසි යටතේද පිළිතුර බිත්තර වී නිෂ්පාදනය සඳහා අනුමැතියක් ලබා දී නොමැති අතර මේ එළවලු බීජ නිෂ්පාදනයට අදාළ වේ ගිවිසුමෙහි පිටපතක් මේ සමග අමුණා ඇත ප්‍රශ්නය දෙක කෙටුම්පත් කරනු ලැබුවතු ගිවිසුම සභාගත කරනු ලබන්නේද පිළිතුර වූ ප්‍රශ්නය තුන දැනට දේශීය බීජ නිෂ්පාදනයේ අතිරික්තයක් තිබියදී මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට හේතු කරුණු කවරේද පිළිතුර බීජ අතිරික්තයක් නොමැති අතර සියලුම දෙමුහුම් එළවලු බීජ වර්ග හයිබ්‍රිඩ් ආනයනය කෙරේ ආනයනය කරනු ලබන බීජ ප්‍රමාණයන්ගේ තොරතුරු මේ සමග ඉදිරිපත් කෙරේ ප්‍රශ්නය හතර අදාළ බංගලාදේශ සමාගමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මහයිලුප්පල්ලම බීජ ගොවිපලෙන් අක්කර 300ක් වසර 50ක් කාලයක් සඳහා ලබා දීමට සැලසුම් කර තිබේද පිළිතුර නැත ප්‍රශ්නය පහ එවැනි දීර්ඝ කාලයක් සඳහා රජයේ සතු වටිනා කෘෂිකාර්මික පර්යේෂණ භූමියක් විදේශීය සමාගමකට පවරා දීමේ පදනම කුමක්ද? පිළිතුර එවැනි පවරා දීමක් සිදු නොවේ. ගරු කථානායකතුමනි, විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕන මෙතන අපේ අනුර කුමාර හිටපු කෘෂිකර්ම අමාත්‍යතුමා ඉන්නවා, ඒ වගේම චමල් රාජපක්ෂ මහත්තුමා ඉන්නවා. මේ සියලුම කෘෂිකර්ම අමාත්‍යතුමාලා දන්නවා අපි මේ වෙනකොට දෙමුහුම් බීජ ලබා ගැනීම සඳහා මිලියන 1400ක්, ඒ කියන්නේ 1.4 බිලියන් අපි වියදම් කරනවා එළවලු බීජ විතරක් ලංකාවට ගෙන්නන්න. මේ රටේ ආණ්ඩු කීපයක් තිබුණා, කීර්තිමත් කෘෂිකර්ම අතුරු දෙන්නෙක් ඉන්නවා. මම මේ රටේ 23 වෙනි කෘෂිකර්ම ලාබාලම් කෘෂිකර්ම ඇමතිවරයා. ඉතින් එතුමලා උත්සාහයක් ගත්තා වගේ අපි උත්සාහයක් ගන්න හදනවා. බිලියන 1.4ක් ආනයන සඳහා වියදම් කර මුදල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අවුරුදු 100කටත් වඩා පැරණි දෙපාර්තමේන්තුවක්, ඒ 100ටත් කරන්න බැරි වෙච්ච වැඩේ අපි දැන් ආරම්භ කරලා තියෙනවා ගොවි මහතුරුත් එක්ක, ඒ වගේම විදේශීය තාක්ෂණයත් එක්ක. රට තුළ මේ මුදල් ටික අපේ ගොවි මහතුරුත් සමග හයිබ්‍රිඩ් බීජ නිෂ්පාදනය කිරීම සඳහා, මේක තමයි මේ ගිවිසුම සහ මේ වැඩසටහන. ඒත් එක්ක මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේ රටේ ඇතිවෙන සියලුම ප්‍රශ්නවලට දේශපාලන මුහුණුවරක් ලබා දෙන්න එපා කියලා. මොකද මේ ගිවිසුම අපි අත්සන් කරපු දවසම කරු කථානායකතුමනි එක්තරා ප්‍රධාන පුවත්පතක මේ මහලුප්පල්ලම ගොවිපල අක්කර 300ක් වසර 50කට වික්ක කියන ප්‍රවෘත්තිය තමයි ගියේ. මම මේ වගේ හොඳ වැඩක් يعني මිලියන 1400ක් රට තුළ ඉතුරු කරන්නත් මේ ගොවි මහතුරුන්ට තාක්ෂණ ලබා දීමත් මේ කියන වැඩසටහන මේ රට ඉතාමත් අත්‍යවශ්‍ය වැඩසටහනක්. එහෙම නැත්නම් මේ මෙතන ඉන්න කෘෂිකර්ම අමාත්‍යතුමාලා දෙන්නම දන්නවා එතුමන්ගලයි කාලෙත් මේ වගේ මුදලක් එළවලු බීජ පිටපටින් ගේන්න වියදම් කරා. ඒ නිසා මේ වගේ හොඳ වැඩක් කරනකොට මේ රටේ දේශපාලන ભેදකින් තොරව යහපත් දෙයට උදව් කරන්න ශක්තිය ලබා දෙන්න, අපි අතර වෙන මොකක් හරි අඩුපාඩුවක් තියෙනවනම්, වැරද්දක් තියෙනවනම් ඒ වැරද්ද බොහොම සද්භාවයෙන් අපි බාරගෙන මේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටවන්න අර 23 වෙනි ලාබාලම් කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට බොහොම කැමැත්තෙන් සූදානමින් ඉන්නවා කියලා මේ සභාවට ඉදිරිපත් කරනවා.
බොහොම ස්තුතියි. ළඟට ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා ගරු විමල් වීරවංශ මහත්තුමා.
ඔව්, ගරු කථානායකතුමනි, ඔබතුමාට මමත් මේ සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා තරඟ වැදිලා මේ සභාව නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ අනෙකුත් මන්ත්‍රීවරු 4 දෙනාත් අපි 5 දෙනා අත්සන් කරලා ලිඛිතව ඔබතුමාට බාර දුන්නා. මේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස හඳුන්වමින් සිදු කිරීගෙන යන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් අපි ඉවත් වෙනවායි කියලා. එතකොට ඒ වගේ මේ ලිපියෙන් ඔබතුමාගෙන් ඉල්ලා හිටියා අපි 5 දෙනා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වුණාම මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස තවදුරටත් හඳුන්වන්න බෑ කියන එක පිළිබඳව ඔබතුමාගේ මතය ඉදිරිපත් කරන්න කියලා. ඒ නිසා ගරු කථානායකතුමනි, මම ඉතා කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා ඒ සම්බන්ධයෙන් අද බැරි නම් ඉදිරි දවසක හරි ඔබතුමාගේ නිගමනය මේ සභාව හමුවේ පැහැදිලි කරන්න කියලා.
ගරු මන්ත්‍රීතුමා, ඒ සම්බන්ධයෙන් මම හොයලා බැලුවා ඔබතුමාගේ ඒ ඉවත් වීම සම්බන්ධයෙන් දැනුවත් කළා. නමුත් නීත්‍යානුකූලව ඔබ ඉවත් වීම තුලින් මේ ඒ සභාවට කිසිම හානියක් වෙන්නේ නැහැ කියන තමයි අපේ
තීරණය. ගරු කථානායකතුමනි, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අදාළව ඉදිරිපත් කරන ලද ලේඛනයක් තියෙනවා මේ සභාගත කළා. ඒ ලේඛනේ, ඒ අනුමත වෙච්ච ලේඛනේ තියෙන්නේ මුළු මහත් පාර්ලිමේන්තුව යනුවෙන් හඳුන්වලා. එතකොට 225 මේකට අයිතිනේ, මේ මේසපුටු විතර නෙවෙයිනේ. එතකොට මුළු ඒ හැඳින්වීම අනුව ඒ හැඳින්වීම වළංගු භාවයක් නැහැ. ඒ හැඳින්වීමට වළංගු භාවයක් නැහැ. ඒ කියන්නේ අපි හිතමු දැන් 5 දෙනෙ නෙවෙයි 50ක් අයින් වුණත් මේ ක්‍රියාවලිය එතකොට වළංගුද? එතකොට ව්‍යවස්ථා සම්පාදනක මණ්ඩලයක් හැටියට හඳුන්වන්න පුළුවන්.
දැන් ගරු සභානායකතුමා, ඔව් අපි මේක
කතානායකතුමනි අදහස් කරන්නේ රැස් වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඔව්. රැස් වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට ඒකයි අදහස් කරන්නේ. ඔව්. ඒක තමයි ඒක තමයි නෛතික
ඒක තමයි නීත්‍යානුකූල තත්වයේ ගරු මන්ත්‍රීතුමා. ගමල් විමල් වීරවංශ මහත්තුමා,
දැන් මෙතුමා කියන විදිහට 3-4 දිනක් සැස්සුණත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක්. එහෙම වෙන්නේ නැහනේ. මේක මොකක් හරි පැහැදිලි භාවයක් තියෙන්නේ
නැහැ. 4 දිනක් රැස්වෙන බලංගු වෙන්නේ
නැහනේ. නෑ, අයින් වීම තුලින් ඒ වැඩ කටයුතු කිසිම බාධාවක් නොවන බව තමයි මට ලිපිතේ
නේ. ඒ වැඩ කටයුත්තට බාධාවක් වෙනවද නැද්ද කියන එක නෙමෙයි මම කියන්නේ. පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස තවදුරටත් හඳින්වීම නිවැරදිද?
පුළුවන්. මේක තමයි මට ලැබිච්ච නීති උපදේශය.
ඔබතුමාට නීති උපදෙස් දෙන අය ගැන පොඩ්ඩක් සෙවිල්ලෙන් බලන්න
ගරු කතා කරන්න. මම බුද්ධිමත් අයගෙන් ගන්න ගරු මන්ත්‍රී.
පරිස්සම් වෙන්න ඕන ඔබතුමා.
හොඳ බුද්ධිමත් පිළිගත් අයගෙන් මම උපදෙස් ගන්න.
Honorable Speaker, I present the Aravind Kumar Foundation Incorporation Bill.
Yojana Vistirikala Yutui. Thank you. Devani Yojana Garu Bandulal Bandari Goda Mettuma.
ගරු කථානායකතුමනි KK පියදාස පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
යෝජනාව ඉදිරි කළ යුතුයි.